මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රාන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේසං සන්නිචයෝ නත්ථි යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාශේව සකුන්තානං ගතිතේ සංදුරන්නයාති සදහවත් පින්වතුනි රැස් කිරීමත් අස් කිරීමත් කියලා දෙකක් ලෝකේ තියෙනවා අනන්ත කාලයක් තිස්සේ අපි සමේ සංසාරයේ කරලා තියෙන්නේ රැස් කිරීමයි කර්ම රැස් කිරීමයි කර්ම අස්කිරීමේ ක්‍රමය පළමුවරට ලෝකයාට පහදා දුන්නේ තිලෝගුරු බුදු ප්‍රජානන් වහන්සේ. අද වගේ අසලපුර පසළොස්වක පොහොය දවසක ඒ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාට කර්ම අස්කිරීමේ ක්‍රමය පහදා වදාලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්. අද අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ ඒ කාරණයට අදාළ ගාථා ධර්මයකුයි. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ වේලටිසීස කියන තෙරුන් වහන්සේ සම්බන්ධයෙන්ුයි. මේ වේලටිසීස කියන මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ. උන්වහන්සේගේ අතීත ප්‍රවෘත්ති වශයෙන් සඳහන් වෙන්නේ මෙහෙමයි. අර මේ පින්නතුන් අහල ඇති උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියලා ජටිල තාපසයන් තුන්දෙනෙකු ප්‍රධාන දහසක් පිරිසක් බුදුරජාණන් වහන්සේ ඉර්ති ප්‍රාතිහාර්ය මගින් දමනය කළ ප්‍රවෘත්ති ධර්මයේ සඳහන් වෙනවා. අන්නේ උරුවෙල කාශ්‍යප තාපසයාගේ පිරිසේ හිටපු කෙනෙක් මේ බේලටිසීස හාමුදුරුවෝ කලින්. ආදිත්‍ය පරියාය සූත්‍ර දේශනාව අහලා ඒ දහසක් දෙනාම රහත් වුණා මේ බේලටිසීස තෙරුන් වහන්සේත් ඇතුළුව. මේ බේලටිසීස තෙරුන් වහන්සේ බොහොම විවේකයට ප්‍රිය කළ අල්පේච්ච ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ බොහෝ විට ආරණ්‍යගතව වාසය කළා. ඒ විදිහට ආරණ්‍යගතව වාසය කරන එක් අවස්ථාවක උන්වහන්සේට අදහසක් පහළ වුණා. මට මේ දිනපතා ගමට පිණ්ඩපාතය සඳහා යාමත් කරදරයක් කියලා ඒකට යම්කිසි අමුතු විදියේ ක්‍රමයක් යොදාගත්ත පිණ්ඩපාත ක්‍රමයක්. මොකද්ද? පිණ්ඩපාතය වැඩලා එක වීදියක දවසට අවශ්‍ය ආහාර ලබාගෙන පැත්තකට තැනකට ගිහිල්ලා වළඳනවා. වළඳලා ඉවර වෙලා ඒ කාලය ඇතුළතම තවත් වීදියක පිණ්ඩපාතය ගිහිල්ලා තනිකර බත් විතරක් ලබාගෙන ඒක ගෙනහිල්ලා කැලේට තමන්ගේ කුටියට අවුවේ වේලලා දින ගණනක් සමාධියට නිරෝධ සමාපත්තිය ආදී දින ගණනට ධ්‍යාන සුඛයෙන් ඵල සුඛයෙන් වැඩ ඉඳිලා අවදි වෙලා ඒ කුසගින්න මැකෙන්න පමණක් අර වේලිච්ච බත්තික වතුරෙන් තෙමාගෙන වළඳනවා. එයින් කරන්නේ මොකද්ද? අර නිරාමිස සුඛය නිසා අර ගමට වැදීමේ කරදරයක් හැටියට සැලකලා දින කීපයකට වරකුයි පිණ්ඩපාතේ වඩි. මේ හැසිරීම දැකලා සංඝයා වහන්සේලා ඇහුවා, මොකද ඇවත්නි මේ ඉඳ හිටලා පිණ්ඩපාතේ වඩින්න? ඔන්න විස්තරේ කිව්වහම ඒ සංඝයා වහන්සේලා විවේචනය කළා. කොහොමද මේ සංඝයා වහන්සේ නමක් තැන්පත් කර තබාගෙන ආහාර වළඳන්නේ? ඒක ගැලපෙන්නේ නෑ නේද කියලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා. බුදුරජාණන් වහන්සේ ඒකට එක්තරා ප්‍රමාණික ගර්හාවක් කරමින්ම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ විදිහේ ඇවතකට පැමිණෙන අන්දමේ දෙයක් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ඒ වැඩිකල සංඝයා වහන්සේලාට මෝඝපුරිස කියලා කියන්නේ, හිස් පුරුෂයා කියලා දැඩිව නිග්‍රහ කරනවා. මේ අවස්ථාවේ එහෙම නෙවෙයි. බේලටිසීස කියලා කියන නමින් මෙහඳලා ඒක නොපහන් වූවන්ගේ පහන් වීම පිණිසත්, පහන් වූවන්ගේ වැඩියත් ප්‍රසාදය පිණිසත් හේතු වන දෙයක් නොවේ කියලා ශාසන අනාගතයේ ගියා බලලා විශේෂ ශික්ෂාපදිකුත් පැනෙව්වා. යම් කිසි භික්ෂුවක් ආහාර ද්‍රව්‍යයක් කෑ යුතු අනුභව කළ යුතු යම් කිසි ආහාර ද්‍රව්‍යයක් තැන්පත් කර තබාගෙන වළඳනවා නම් දවසකට වඩා, එහෙම නැත්නම් තමන්ගේ ආහාර ගන්න වෙලාව ඉක්මවලා ඒක පාචිත්‍ය කියන විනයවතකට අහුවෙනවා කියලා එහෙම ශික්ෂාපදිකුත් පැනෙව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කළා. ඒක තුලින් සියුම් මන්දමින් පෙන්නුම් කළා අර සාමාන්‍යයෙන් කෙනෙක් ආහාර රැස් කරන්නේ මහිච්ඡතාව නිසා, ආසාවන් වැඩිකම නිසා, සුඛෝභෝගීත්වයට කැමැත්ත නිසා. නමුත් මේ බේලටිසි ස්වාමීන් වහන්සේ අල්පේච්ඡතාව නිසා ඒක කළේ, ධ්‍යාන සුඛයට ඇති ඇල්ම නිසා. ඒ වගේම ඒ ශික්ෂාපදයක් පනවන්න කලින් ඒක කරපු නිසා ඒ අතින් නිර්දෝෂී. ඉතින් මේ ගාථාව තුලින් පෙන්නුම් කරනවා ගැඹුරු අර්ථයකින් ඒ ධර්මකාරණයකට සම්බන්ධ කරලා ඒ බේලටිසිස තෙරුන් වහන්සේගෙන් නිර්දෝෂී බව. දැන් අපි ඒ ගාථාවේ නැවතත් මතු කරලා ඊළාට ඒකේ අර්ථය තේරුම් ගන්න බලමු. යේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාසේව සකුන්තාණං ගති තේසං දුරන්නය. යම් කෙනෙකුන්ට රැස් කිරීමක් නැද්ද, යම් කෙනෙකුන් විසින් භෝජනයේ යථා ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන තිබෙනවද, යම් කෙනෙකුන්ගේ ගොදුරු බිම ශුඤ්ඤත අනිමිත්ත කියලා කියන විමෝක්ෂයන්ද, එබඳු ඒ අයගේ, ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ සිත ප්‍රවෘතිය, එහෙම නැත්නම් ගිය මඟ ගාථාවේ කියවෙන හැටියටම පරිවර්තනය කළොත් ගිය මඟ අහසෙහි කුරුල්ලන් ගිය මඟ වගේ සොයාගත නොහැක. දුර අවබෝධය සොයාගන්න බෑ. ඒක බොහොම ගැඹුරු අර්ථ ඇති ගාථාවක්. අපි මේ පියවරෙන් පියවරට මේ ගාථාව තෝරන්න වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ආකාරයට. දැන් අපි ඒ පළමුවෙනි පදේ ගත්තොත් යේසං සම්නිච්චයෝ නත්ති, යම් කෙනෙකුට රැස් කිරීමක් නැද්ද කියන එක. ඒ රැස් කිරීම අර්ථ දෙකකින් පෙන්වු කරන්න පුළුවන්. දැන් මෙතන ගාථාවෙන් පෙන්වු කරන්නේ කර්ම රැස් කිරීමයි. ගාථා කථාන්තරයෙන් සාමාන්‍යයෙන් අදහස අර ප්‍රත්‍යයන් රැස් කිරීම, සිව්පසේ රැස් කිරීම. ඉතින් රැස් කිරීම දෙආකාරයයි ලෝකේ. නමුත් මෙතන ගැඹුරින් ගත්තොත් කර්ම රැස් කිරීම. යේසං සම්නිච්චයෝ නත්ති කිව්වේ අන්න ඒ රහතන් වහන්සේලාට කර්ම රැස් කිරීමක් නැහැ. අමුතුවෙන් කර්ම නැවත උත්පත්තියක් ලබා දෙනන්ද මේ කර්ම රැස් කිරීමක් නැහැ. ඊළඟට ඒ රැස් කිරීමක් නැති වගේම ඊළඟට ඒ පරිඥාත භෝජන ආහාරයේ හරියාකාර තේරුම් අරගෙන තිබෙනවා. මේ තේරුම් ගැනීම හරියාකාර තේරුම් ගැනීම කියන එකත් අවස්ථා වශයෙන් ධර්මයේ හඳුන්වලා තියෙනවා. තුන් ආකාරයකින් තේරුම් ගත හැකි ආහාරයේ தත්ත්වය. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා ධර්මානුකූලව ආහාරය පිළිබඳ අවබෝධ මට්ටම් තුනක් දක්වලා තියෙනවා. ඥාත පරිඥා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා ආහාරය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. මේ කැඳ බත් නෙවෙයි, මේ බත් කැඳ නෙවෙයි කියලා ඒ විදිහට ආහාරයේ බැලූ බැලමට පෙනෙන தත්ත්වය තේරුම් ගැනීම. තීරණ පරිඥා කියලා කියන්නේ ඒ ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම තුලින්, එහෙම නැත්නම් ඒ ආහාරය පිළිබඳ පිළිකුල් සංඥා ආදී මතු කර ගැනීමෙන්, ධාතු සංඥා පිළිකුල් සංඥා ආදී මතු කරගෙන ක භාවනාවට ලක් කිරීම ගැනීම තුලින් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය වශයෙන් තීරණය කිරීමයි. අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ මතු කර ගැනීමයි. ආහාරය පිළිබඳ පිළිකුල් බව, ආහාරයේ පටික්කුල සංඥා කියලා කියනවා, ආහාරයේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීම. ඒකයි තීරණ පරිඥා. ඔන්න ඒකයි අනිත්‍ය අවබෝධ මට්ටම. අවසානයෙන් දෙකෙන්නේ පහාන පරිඥා කියලා කියනවා. ප්‍රහාණය කිරීම පිළිබඳ අවබෝධය. ඒ ප්‍රහාණය කියලා කියන්නේ ඒ ආහාරය පිළිබඳ චන්ද රාගය කියලා කියන ඇල්ම, ආශාව ඇල්ම කියන ඒවා දුරු කිරීම. අර කියාපු භාවනාවේම අවසාන ප්‍රතිඵලය වශයෙන් තියෙන්නේ සති සම්පජඤ්ඤාත්‍ය ඇතිව ඒ ආහාර ගැනීම භාවනාවක් හැටියටම කරන අවස්ථාවේදී ඒකේ අන්තිම කෙලවර මොකද්ද? ඒ රස තෘෂ්ණාව ඉවත් වෙනවා. රස තෘෂ්ණාව වෙනවා. එතකොට මේ ධාතු හතරක් ඇතුළට යනවා වගේ. අන්න ඒ විදිහේ අන්න ඒක පාන පරිඥා. ආහාරයේ යථා ස්වභාවය චන්තරාග ප්‍රහාණය තුලින් ආහාරය කියන එක සාමාන්‍ය ලෝකයා තුල ඒක තුල ගිජු බවක් කියන ලොල් බවක් කියන. ඒ ගිජු බව ලොල් බව ඇති තැරෙන තරමට අවබෝධය ගැඹුරු වීමයි අන්තිමට අර කියාපු පහන පරිඥා කියන. ඕන්න එතකොට අවබෝධ මට්ටම් තුන. යේ පරිඥාත භෝජන. ඊළඟට ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඕන්න ගැඹුරු හරියට එනවා. ශුඤ්ඤත දැන් නිවන පිළිබඳව විමුක්ඛ මුඛ හැටියෙන් උද්දක් වෙනවා. විමුක්ඛ තුනක් හැටියට දැක් වෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා නිවන් ලබා ගැනීම සඳහා ත්‍රිලක්ෂණය වැඩි යොතු බව. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය ගැඹුරට කෙලවරටම වැඩුවාම ඒකේ ප්‍රතිඵලය මොකක්ද? නිමිත්තක් නැති වෙනවා. හිතට නිමිත්තක් අහුවෙන්නේ නැහැ. නිත්‍ය සංඥා උඩයි හිතට නිමිති අහුවෙන්නේ. එතකොට රහතන් වහන්සේලාගේ ඵල සමාපත්තිය තුලදී අර අනිමිත්ත තත්ත්වයයි තියෙන්නේ. නිමිති හිතට අහුවෙන්නේ නැහැ. ඒක නිසාම අර හිත නිෂ්කලංක ස්වභාවයක්, විමුක්ත ස්වභාවයක් ඒ තුලින් ඇති වෙනවා. ඒකටයි කියන්නේ අනිමිත්ත විමුක්ඛ කියලා. ඊළඟට ශුඤ්ඤත කියලා කියන්නේ ශුඤ්ඤතෝ අනිමිත්තෝ. ශුඤ්ඤත කියලා කියන්නේ අනාත්ම. දැන් එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි ඒ ක්‍රමයට ගත්තොත් අනිත්‍ය ලක්ෂණය කෙලවර අනිමිත්ත, දුක්ඛ ලක්ෂණය කෙලවර අපනිහිත, අනාත්ම ලක්ෂණය කෙලවර තමයි ශුඤ්ඤත. දැන් මෙතන මේ ගාථාවේ අර දෙකක් සඳහන් වෙලා තුනක් සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න තියෙන්නේ අපණිහිත කියන එකත් මේකට අයිති. අර විමුක්ඛ තුනම ගාථාවේ පදේ යැලපීමට කියන අධ්‍යාහාරින් කියලාගෙන ඒක අපි තේරුම් ගත යුතු දෙයක් හැටියට අපණිහිත කියන එකත් මේකට අයිති. ඉතින් ශුඤ්ඤත කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය කෙලවර. ආත්ම ලක්ෂණය තුලයි අපිට පැවැත්මක් පිළිබඳ අවබෝධයක් එන්නේ. ශූන්‍ය වශයෙන් වැටෙනකොට, හිස් බවක් වැටෙනකොට එතන පැවැත්මකුත් නැහැ. එතකොට ඒකත් විමුක්තියක්. ශුඤ්ඤත විමුක්ඛය. අර දුක්ඛ සංඥාවේ කෙලවර තමයි අපණිහිත කියන එක. ඒක මෙතන වචන වශයෙන් සඳහන් නැතත් අධ්‍යාහාරය හැටියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තේරුම් ගත යුතු දෙයක් හැටියට, එතන අයිති හැටියට. අපණිහිත කියලා කියන්නේ තෘෂ්ණාව ඉවත් වුණු තැන. ආසාවල් ඉලක්කයන් වශයෙන් සිතට යමක් වැටෙන්නේ නැහැ. එතකොට හිත ඒ පැත්තෙන් නිමිති වලිනුත් විමුක්තයි. ඉලක්ක ආදියකුත් නැහැ. ඒ වගේම ආත්ම සංඥාවක්, මමය මාගේ කියන හැඟීමකුත් නැහැ. ඒ විදිහේ පුදුම ගන්ධමේ විමුක්තියක් මෙතන මේ ඵල සමාපatti තත්ත්වය. නිවනම ඒ වචන පද තුනෙන් හැඳින්වෙනවා කියලා සාමාන්‍යයෙන් තේරුම් ගත්තාම ඇති. ඉතින් ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ, අන්න ඒ විමුක්ඛයන් තමයි ගොදුරුමෙම. ඒකයි ගොදුරුමෙම. ඉතින් ඒ ඒගොදුරු බිම ඇති අයගේ යන මඟ මෙතන අපි තේරුම් ගන්න ඕන මේ කියන ගොදුරු බිම නම් සිත පිළිබඳ ගොදුරු බිමක්. එතකොට ඒ ගොදුරු බිමේ සිත හැසිරෙනකොට ඒක හරියට සිත යන මාර්ගය සොයා ගන්න බෑ. ඒකයි කියන්නේ අන්තිම පදේ ආකාශේව සකුන්තාණං ගති තේසං දුරන්නයං. ඔවුන් ගිය මඟ, එහෙම නැත්නම් ඔවුන්ගේ චිත්තාචාරය, ඔවුන්ගේ සිත යන ආකාරය අහසේ කුරුල්ලන් ගිය මඟ වගේ සටහන් නෑ, සොයා ගන්න බෑ. මේ පැත්තෙන් ගියා, අර පැත්තෙන් ගියා, මේ පැත්තෙන් ආවා කියලා කියන්න බැරි පුදුම විදියේ තත්වයක් ඒ සිතේ ප්‍රවෘත්තිය. අර ශුන්්‍යත අනිමිත්ත අපනිහිත විමුක්ඛ කියන සිත. ඔන්න ඕක එතකොට ඒ එක මට්ටමකින් අපි මේ ගාථාව තේරුවා. දැන් තව තවත් ඈතට යනවා නම් මේ පදම තමයි අපි ඊළඟ මට්ටමේදී මීට වඩා ක්‍රමක්‍රමෙන් ගැඹුරට යන හැටියට තෝරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අර කිව්වනේ යේසං සම්නිච්චෝ නත්ති කියලා. ඒ කර්ම රැස් කිරීම පිළිබඳ කතාවේදී. ඇත්ත වශයෙන් අතීත යෝගීන්ට බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් සිටිය ඍෂිවරුන්ට පවා සංසාරයේ භයානකත්වයේ වැටුණා. නැවත නැවත පුදුමාතී බැදි මෙරි මෙරි යන බව. මේක නවත්ත ගන්න ක්‍රමයේ කොහොමද මේක නවත්තන්නේ කියන ප්‍රශ්නයයි තිබුණේ. ඒ වගේම ඔවුන්ට පෙනුණා කර්මානුරූපව උත්පත්ති හැදෙන හැටි. නමුත් මේ කර්මය නැති කරගන්න හැටි තේරෙන්නේ නැහැ. ඉතින් ඒකමයි ඔය නිගණ්ඨයින් එහෙම ශරීරයට වද දීලා ශරීරයට දුක් දීමෙන් මේ කර්ම ගෙවා දාලා අතීත කර්ම ගෙවා දාලා අලුතෙන් කර්ම රැස්නේ කිරීමෙන් මේ කර්ම ගෙවා දාන්න පුළුවන් කියන ඒ වැරදි ස්ථාවරයේ පිහිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබා ගත්තට පස්සේ මේ කර්ම අස්කිරීමේ ක්‍රමය තෝරගත්තු බව සඳහන් වෙන එක්තරා වැදගත් සූත්‍ර දේශනාවක කියවෙන මෙන්න මෙහෙම කර්ම හතර වර්ගයක් ගැන. එක කර්ම වර්ගයක් තියෙනවා කළු විපාක දෙන කළු කර්ම. කළු විපාක දෙන කළු කර්ම. ඊළඟට සුදු විපාක දෙන සුදු කර්ම. කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම තුන්වෙනි ගණනේ. හතරවෙනි ගණනේ මොකක්ද? නොකළු නොසුදු විපාක දෙන නොකළු කර්ම. ඒ කියන හතරවෙනි වර්ගයේ කර්ම ක්ෂය කිරීම සඳහා, කර්මයන් ඉවත් කිරීම සඳහා උපකාර වෙනවා කියලා ওই දෙට ඒ එක්තරා දේශනාවක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට ඕවා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ විදිහටයි. අර පළවෙනි ගණනේ කළු විපාක දෙන කළු කර්ම හැටියට හඳුන්වන්නේ යම් යම් පාප කර්ම තිබෙනවා. ඒ වායි විපාක වශයෙන් ඒකාන්ත දුක ඇති නිරේ උත්පත්තිය ලබා දෙනවා. නිරේ උත්පත්තිය. තවත් සුදු කර්ම කියලා කියන්නේ ඒකාන්ත සැප ස්වභාවය ඇති සුභකින්න කියලා කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබා දෙන කර්ම. කළු සුදු කර්ම කියලා කියන්නේ ඔය සැප දුක් දෙකම ඇති මනුෂ්‍යාත්ම භාව, ඇතැම් දිව්‍යාත්ම භාව, ඇතැම් ප්‍රේත යක්ෂාත්ම භාව සැප දුක් දෙකම කවලමට තියෙනවා. අන්න ඒක අර මිශ්‍ර කර්ම. හතරවෙනි ගණය දක්වන්නේ ඔය කියාපු තුන් ගණයම නැති කිරීම, ඔය තුන් ගණයම කර්මයන් නැති කිරීම සඳහා ඇති කරගන්න චේතනාවමයි. තවත් විදිහකට කියනොත් ඒක හඳුන්වලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට. අන්න එතකොට පැහැදිලි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි මේ කියන මධ්‍යම ප්‍රතිපදාව නමින්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන ඒ මහා පුදුමන්දමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි කර්මක්ෂය කිරීමේ මාර්ගය. එතකොට ඒකයි අපි අර ආරම්භයේදී කිව්වේ කර්ම රැස් කිරීමේ ක්‍රමය, කර්ම අස්කිරීමේ ක්‍රමය පළමු වරට සොයාගත්ත බුදුරජාණන් වහන්සේ. ඉතෙක් ලෝකයාට එක ගැටලුවක් පැවතුණා. ඉතින් කොයි තරම්ද කියතොත් ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ පවා මුලදී ඒ කාලයේ තිබුණු සම්මතව පැවතුණු මතය නිසා නොමග ගිහිල්ලා වගේ අපි අකවුරුත් අහලා තිනු 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේත් ඒ කාලයේ තිබුණු මතය අනුව කල්පනා කරා දුක්ඛේනේව සුඛං අධිගන්තම්බං දුකෙන්මයි සැපය ලබා ගන්න පුළුවන් කියලා ශරීරයට අනේකවිධ දුක් දුන්නා උපක්‍රමයෙන්ම දුක් සලසා ගත්තා. නානාවිධ වෘත ඊළඟට ඒ වගේම ආහාර අඩු කරලා කොටින්ම මේ උදරයේ හැම පිටකොන්දේ ඇලෙන තරමට මහා පුදුමන්දමේ දුෂ්කර ක්‍රියා සමයේ පින්තූර පිළිම හැම මේ පින්නතුන් දැකලා තියෙනේ පුදුම හිතෙනවා. ඒ තරම් බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සූත්‍ර දේශනාවක ප්‍රකාශ කරනවා මම මේ අතීතේවත් අනාගතේවත් වර්තමානේවත් කිසිම තවුසෙකුන නොදැරූ තරම් කටුක දුෂ්කර වෘත මම පිළිපැදලා දුක් විඳ ශරීරයට දීලා තියෙනවා. නමුත් යම් අවස්ථාවක මම කල්පනාය වැටුණා මේ තරම් දුෂ්කර ක්‍රියා කළත් මට මේ උත්තර මනුෂ්‍ය ධර්ම වූ මේ නිවන ලබා ගන්න බැරි වුණා කියලා අවබෝධය ආවම මම කල්පනාය වැටුණා වෙන මාර්ගයක් තිබෙනවද සම්බෝධිය සඳහා, වෙන මාර්ගයක් තිබිය හැකිද සම්බෝධිය සඳහා කියලා ඔන්න කල්පනාය වැටුණා. ඒක තමයි ඒ තීරණාත්මක අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ සිහියට නැගුණා අර කුඩා අවධියේදී කුමාර අවධියේදී තමන්ගේ පිය රජුගේ වප්මඟුල් අවස්ථාවේදී ජම්බු ගහ යට සිසිල් සෙවණේ අර ප්‍රාමිනී ධානයට සම්බන්ධුණු අවස්ථාව. ඒක සිහිපත් වෙලා ඔන්න ඒ ප්‍රථම ධානය ගැන සඳහන් වෙන්නේ කොහොමද? කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් ඉවත් වූ විවේක සුඛයක් ඇති අවස්ථාවක් ඒ ප්‍රථම ධ්‍යානය පිළිබඳව සඳහන් වෙන්නේ. අන්න ඒ සුඛය මතක් වුණා. ඒකට ඊළඟට බුදුරජාන් වහන්සේ කල්පනා කළා, ආ මේක වෙන්න පුළුවන් නේද සම්බෝධියට මාර්ගය. මොකටද මම බය වෙන්නේ? යම් සැපයක් කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා තියෙනවා නම් ඒ බඳු සැපයට මම බය වෙන්නේ මොකටද? ඒ වගේම ඒ බඳු සැපේ වැඩි නමුත් එයින් ප්‍රයෝජනය ගන්න ඕන කියන ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේට ආවා. අන්න එතනයි මැදුම් පිළිවෙත ඔන්න සලකා ගන්න පුළුවන්. නිගණ්ඨයන්ගේ මතය තිබුණේ ඒකාන්ත දුක් ශරීරයට ඒකාන්ත වශයෙන් දුක් වීම තුලින්මයි සම්බෝධිය එහෙම නැත්නම් විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අන්තියට ගිහිලා මෙන්න මේ කියපු තීරණාත්මක අවස්ථාවේදී උන්වහන්සේගේ මතකයට නැගිලා අතීතයක් තමන්ගේ කුමාරාවදී ඒ විදිහට ඔන්න මධ්‍යම ප්‍රතිපදාවට දැස්ස අවස්ථාව. මේක තමයි ඔන්න සම්බෝධිය සඳහා මාර්ගය. අන්න ඒ නිසා තමයි අපිට දැන් බොහෝ දින සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේට හිටිය ගුරුවරයෝ තමයි ආලාර කාලාම උද්දකරාමපුත්ත කියලා එහෙම හිතන්නේ. නමුත් ඒ කාරණේ වැරදි. මොකද අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් පස්සේ ධර්ම දේශනා කරන්න වඩින අවස්ථාවේ උපක ආජීවකයේ හමු වුණාම උපක ආජීවකයාට එක්තරා ගාථාවකින් තමන්ගේ ඒ බුද්ධත්වය ප්‍රකාශ කරවදාලා ඒ ගාථාව තුල තියෙනවා ඒ ගාථා දෙකෙන් ප්‍රකාශ කර නමේ ආචාර්යෝ අත්ති මට ආචාර්යවරයෙක් නැහැ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ බොරුවක්ද කිව්වේ? මට ආචාර්යවරයෙක් නැහැ කිව්වා. ඇත්ත වශයෙන් මර දෙන්න ආචාර්ය කියලා කියන්න බැරි තත්ත්වයක්. මොකද ඒ ආචාර්යවරු දෙන්න ධ්‍යාන ගැන කියනවත් එක්කම තොල හොල්ලනකොට බුදුරජාණන් වහන්සේට ඒ ධ්‍යාන තත්ත්වය ලැබිලා ඉවරයි. ඒකයි ඒ ආචාර්යවරු දෙන්න එහෙනම් ගෝල තත්ත්වය ගෝලයාටම බාර කළා. අපි දෙන්නම මේ පිරිස රැක බලා ගනිමු කියලා අර ශිෂ්‍යයා ගුරු තත්ත්වයට පත් කරගත්තා. ඒ තරමට ඒ කතන්තර සඳහන් මේ පින්නතුන් අහලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් අපි කල්පනා කරන ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට ආචාර්යවරෙක් හිටියයි කියලා කියතොත් අපිට කියන්න වෙන්නේ ඒ ආචාර්යවරයා සිද්ධාර්ථ කුමාරයයි. අර ලපටියා. අපිට සිද්ධාර්ථ කුමාරයා තමයි රාජාචාර්ය වුනේ. මොකද ඒකේ අදහස? බුදුරජාණන් වහන්සේ ඒ දීර්ඝ කාලයක් පුරපිරු පාරමී ශක්තියමයි අන්තිමට තමන්ට පිහිට උනේ. ඒක හිතා ගන්න තියෙන යම්කිසි කර්මාවරණයක් නිසා හෝ ඒ කාලයේ පැවතුණු ඒ වැරදි මතයක් නිසා හෝ බුදුරජාන් වහන්සේ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. නමුත් අර තීර්ණාත්මක අවස්ථාවේ අන්න තමන්ගේ අර සම්බෝ අතීතයෙන් අරගෙන ඕ පාරමී ශක්තිය සිහිපත් කරගෙන ඒ කුඩාම කුමාර අවස්ථාවේදී ධානයට සමවැදුණු එතනයි තීර්ණාත්මක අවස්ථාව. එතන තේරුම් ගත්තා මේක තමයි නියම මාර්ගය කියලා. ඉතින් ඔන්න ඔය කාරණයයි. එතකොට ඒක නිසා කර්ම අස්කිරීමේ ක්‍රමය නිගණ්ඨයින් කළා වගේ උන්ගේ අදහස තිබුණේ මේ හැම දෙයක්ම ලෝකයාට සිද්ධ වෙන සැප දුක් හැම එකක්ම පෙරකරන ලද කර්මයේ විපාක හැටියට. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ කයට නානාවිධ දුක් උපක්‍රමයෙන් පමුණුවලා ඒ මගින් අතීත කර්ම ගෙවා දමලා නැවත කර්ම නූපදින ආකාරයට වස්ත්‍රයත් ඉවත් කළා ආහාරත් නොගෙන හැසිරීමයි කියලා. අන්න ඒක තමයි ඒකතුලින් අන්තයට කියන නිගණ්ඨයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා චේතනාව කියන එක කර්මය. කර්මයමයි චේතනාව. ඒක වර්තමානයේ හා සම්බන්ධයි. සියල්ලම අතීත කර්මයෙන් සිදුවෙනව නෙවෙයි. වර්තමාන මොහොතේ ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ පමණක් නෙවෙයි. අර විදිහේ අකුසලයන්ගෙන් කාමයන්ගෙන් ඉවත් වුණු සැපය ධානසුය. ධානසුය උපකාර කරගත යුතුයි. ධානසුය ප්‍රතික්ෂේප කරන්න බෑ. උපකාර කරගන්න ඕන. නමුත් එහිම නොගැලී සිට ඒ ධානසුඛය උපකාර කරගෙන විදර්ශනා වැඩි යුතුයි. ඒ හැම එකක්ම උපකාර කරගන්නේ විමුක්තිය සඳහායි. ඔන්න විදිහේ මැදුම් පිළිවෙතක්. ඒක ඊටාම සිවුම් කාරණයක් එතන. ඉතින් ඒ කාරණය දැන් අපි කිව්වේ අර කර්මස්කිරීමේ ක්‍රමය මේ පමණකින් මේ පින්නතුන්ට තේරුණා නම් ඒ තාක් ලෝකයා හිතුවේ ඒ සාඋසන්න එහෙම හිතුවේ කය දුක් දීම තුලින් මේ කර්ම පස් කරන්න පුළුවන්. මෙන්න මේ සියුම් මන්දමේ ක්‍රමයක් දැක්ුවා ප්‍රජානවා. ඒ කියන්නේ මැදුම් පිළිවෙතක් වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තුල අන්න අර කියාපු ධ්‍යාන සුඛය සම්මා සමාධිය දක්වා යන එක්තරා පුද්ගල චින්තනයේ විශාල පරිවර්තනයක් සිදු වුණාට පස්සේ එමගින් අවසානයේ ඒ ධ්‍යානෙ උපකාර කරගෙන එහිවත් ඇලී නොසිට ධ්‍යාන සුඛයවත් ඇලී නොසිට විදර්ශනාවට හරවලා ත්‍රිලක්ෂණය වටහා ගැනීම වෙනුවෙන් නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ওই tikai ඒ මුල් කොටස ගැන තරමක් දුරට විග්‍රහ කළොත් ඊළඟට කියවුණානේ ආහාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධය. පූර්ණ අවබෝධය එතන ගැනත් කියන්න ඕනේ. ඒක බොහොම විට භාවනා යෝගී පින්වතුන්ටත් උපකාර වෙන්න පුළුවන්. ආහාරය පිළිබඳ මැදු පිළිවෙතත් ඉතාම වැදගත්. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. තර අවස්ථාවක මෙහෙම කියලා තියෙනවා. ආහාර සම්භූතෝ අයං කායෝ. මේ ශාරීරික ආහාරය නිසා හටගත්තු එකක්. නමුත් ආහාරං නිසාය ආහාරෝ පහතබ්බෝ. ආහාරයම උපකාර කරගෙන ආහාරය අතහැරිය යුතු. ආහාරයම උපකාර කරගෙන ආහාරය අතහැරිය යුතු. ඔන්න මෙදුම් පිළිවෙත. බැලුවහම මහා ප්‍රේලිකාවක් වගේ. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ ආහාරය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව තුනේ. අර කලින් අපි සඳහන් කළානේ ආහාරය පිළිබඳ පූර්ණ අවබෝධය වෙන්නේ සාමාන්‍ය මේ කැඳේය බත්ය කියන තීරුම් ගැනීම නොවේ. ඒ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් තීර්ණ පරිඥා වශයෙන් දැනගෙන ඒ තුල ඇති චන්ද රාගය ඉවත් වෙන ආකාරයට කටයුතු කිරීමෙනු. ඒ කටයුතු කිරීමෙන් අවසානෙ වෙන්නේ මොකද්ද? අන්න ආහාරය උපකාර කරගත්තේ. ආහාර නොගෙන ජීවත් වෙන්න බෑ. නමුත් ඒක තුල අර ප්‍රත්‍යවේක්ෂා වශයෙන් දැන් මේ පින්නතුනුත් සමහර අය දන්නවා ඇති භාවනා යෝගීන් සංඝයා වහන්සේලාට විශේෂයෙන් සඳහන් වෙනවා නුවණින් මෙනෙහි කර මම ආහාරය ගන්නවා කියලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරමින් ඔය පස්විකා වන්දනවා කියලා කියන්නේ මොකක් සඳහාද? මේක විනෝදය සඳහාවත් ශාරීරිය අලංකාර කර ගැනීම සඳහාවත් නොවේ. හුදෙක් අන්නේ වචනේ වැදගත්. හුදෙක් මේ කය පවත්වා ගැනීම යාපනය සඳහා මේ යැපීම සඳහා කය යැපීම පවත්වා ගැනීම සඳහායි. ඒ වගේම බ්‍රහ්මචර්යාව මේ ශාසන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වශයෙන් මේ ආහාර ගන්න. ඒ වගේම අතීතයේ මේ කලින් ඇති වුණු බඩගිනි වේදනාව දුරු කිරීමටත් නැවත වැඩිපුර ආහාර ගැනීමෙන් නැති වෙන වේදනා නැති කර ගැනීමටත් මේ නිරවද්‍යව පහසු විහරණයෙන් යුක්තව මේ ජීවිතය ගෙන යාමටත් මේ ආහාරය ගන්නවා කියන මේ ප්‍රත්‍යවේක්ෂාව ඇතිවයි ආහාර ගත යුත්තේ. ඒ පමණක් නෙවෙයි ඒ ආහාර ගන්න අවස්ථාවේ මේ ධාතු වශයෙන්ුත් මේ පඨවි ආපෝ තේජෝ කියන ධාතු හතරයි මේ ආහාරයේ තිබෙන්නේ. මේ ශරීරයේ තිබෙන්නේ මේ ධාතු හතරයි. මේ පිරිසිදු හැටියට පෙනෙන මේ ආහාරය මේ අපිරිසිදු කුණු කයට ඇතුළු වුණාට පස්සේ අපිරිසිදු භාවයට පත් වෙනවා කියලා එතන භාවනා දෙයකට හරවන ධාතු මානසිකාරයට ඒ වගේම පටික්කුල මානසිකාරයට කියලා මේ විදිහට භාවනාවට හරවලා ආහාර ගැනීම තුලින් අවසානෙ වෙන්නේ මොකද්ද? ආහාරය අතහැරෙන. ආහාරය කියන එක සාමාන්‍ය ලෝකයා හිතන්නේ ගොදුර ගිලගන්න එක. දැන් තිරිසනුන් ගොදුරු ගිලහැඬි පේනවනේ. එතකොට ඒ සංඥාව නැති වෙන යම් අවස්ථාවක යෝගාවචරයට මේක හරියට ධාතු හතරක් ධාතු හතරකට කොට එකතු වෙනා වගේ තත්වයක්. රස තෘෂ්ණාව ඉවත් වුණු අවස්ථාවේදී මහ පුදුම විදිහේ එකම සමාධියක් වෙනවා. ඒකයි ඔය අතීත පොතපතේ තියෙන්නේ දානශාලාවල් වල කැඳවනදල ආහාර ගැනීම ගන්න අවස්ථාවේදී මෙතන යෝගාවචර සංඝයා වහන්සේලා රහත් වුණා කියලා. ඒකම භාවනාව, ප්‍රබල භාවනාවක්. මොකද දිව කියන සංවේදී ඉන්ද්‍රිය පිළිබඳව ඒක තුලින් විදර්ශනාව මතු කර ගැනීමක් ඒක කියන්නේ. අර රස තෘෂ්ණාව ජයගත්තු අවස්ථාව. එතකොට තමයි ආහාරයක් නෙවෙයි ඒක. නිකන් අර ඒ භාවනාවේ කොටසක් පමණයි. අනේ ඒ බඳු තත්ත්වයකට පැමිණීම තමයි අර කියාවු ආහාරය පිළිබඳ පූර්ණ අවබෝධය. ඒ වගේම එතන අපි කියවනේ ජී පරිඥාත භෝජන. භෝජනය හරියාකාර තීරුම් ගත්ත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ ඒකම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ආහාරය උපකාර කරගෙන ආහාරය අතහැරීම. දැන් අර කර්ම ගැන කිව්වා වගේම තමයි මැදුම් පිළිවෙතක් එතනත් පෙන්වුම් කරනවා. ඉතින් අර අත්ති කිලමත්හාන යෝගයේ අන්තයට ගිහිල්ලා ඒක ප්‍රතිඵල නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා මධ්‍යම ප්‍රමාණයකට ආහාර ගනිමින් ශරීරයට සුවය පහසුව ඇති වෙන ආකාරයට ඒ පිළිවෙතට වැඩුණාට පස්සේ පස්වග මහණුන් වහන්සේලා හිතන අරක් කරගත්තා. අන්න එහෙනම් මේ ගෞතමයන් දැන් ආයිත් සකෝභෝගී ජීවිතයකට නැඹුරුනා කියලා ඒ අය කලකිරිලා ගියා. අන්න ඒක නිසාමයි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අර කාමසුඛල්ලිකාණ යෝගාන්තයත් අත්තිකිල මතාණ යෝගයේ කියන අන්ත දෙකත් ඒක අන්තයත් අතහැරලා මදුම් පිළිවෙතක් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කර වදාලේ අර පස්වග මහණුන්ගේ වැරදි දෘෂ්ටි ඉවත් කිරීමයි. අන්න එතකොට ඒක හරියටම ගැලපෙනව මෙතනට. ඒ වැරදි දෘෂ්ටියේ මධ්‍යම ප්‍රතිපදාව ඒක මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ ඇත්ත වශයෙන්ම මහා ගැඹුරු පුළුල් අර්ථයක් ඇති එකක්. ඒ සාමාන්‍ය ලෝකයා හිතන්නේ සැප දුක් අර ශරීරයට පමණට වඩා සැප දීමත් දුක් දීමත් කියන ඒ අන්ත දෙක මැදයි කියලා. ඒ පමණක් නෙවෙයි. අන්න අර කියාපු කර්මය පිළිබඳවත් ඒකයි. තවත් තම ගැඹුරට යන අර්ථ තියෙනවා. ඒවා අපි මේ අවස්ථාවේ මතු කරන්නේ නැහැ. මහා පුදුම අන්දමේ ගැඹුරට යන අර්ථයක් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන වචනය තුල තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී අර පස්වග මහණුන් වහන්සේලාගේ තිබුණු වැරදි දෘෂ්ටිවත් කිරීම පිළිබඳ කතාන්තරයේදී අන්න අර කියන්න පුළුවන් අපට අර කර්මක්ෂය කිරීම පිළිබඳවත් මදුම් පිළිවෙතක්. ආහාර ගැනීම පිළිබඳවත් මදුම් පිළිවෙතක්. බුදුරජාන් වහන්සේ අනුදෙන වදාළ සංඝයා වහන්සේලාට ආහාරය ගන්න. එහි ඇලී නොසිටින ආකාරයට ඒක භාවනාවක් බවට හරවා ගන්න. වස්ත්‍රය, ආහාර, එහෙම එකක්ම අල්පේ ඡන්දමින් පරිහරණය කිරීමට අවස්ථාව දුන්නා. නිගණ්ඨයින් වගේ නිර්වස්ත්‍ර වෙන්න කිව්වේ නැහැ. ඔන්න එතකොට ආහාර ඒ පරිඥාත භෝජන. ඊළඟට ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඔන්න ගැඹුරු හරියට එනවා. අපි දැනට බොහෝ කියලා මතක් කරලා දීලා තියෙන්නේ. ඔය නිවන පිළිබඳ කථාන්තරය හැමෝම මේක හිතන්නවත් බැරි තරම් මහ ගැඹුරු දෙයක් කියලා ඒ ගැන යමක් කියන්න තරම් බය වෙන අවස්ථාවක්. නමුත් මෙතන අපේ ධර්මානුකූලව අපට පෙන්වුම් කරන්න පුළුවන් ඒක අර සිතේ පැවැත්ම හා සම්බන්ධ කාරණයක්. අපි දන්නවා දැන් මේක මේ අපේ හිත ගැන කියනකොට අපි කවුරුත් දන්නවා විඥාණය කියලා අපි බොහෝ විට ව්‍යවහාර කරනවා. මේ විඥාණය කියන එක ඇත්ත වශයෙන් මූලික වශයෙන් බලනවා නම් විඥාණය කියලා කියන්නේ බෙදීමක්. මොකද්ද බෙදීම? මමයි ලෝකයයි කියලා දෙකක් තියෙනවා. මේ පැත්තෙන් මම ඉන්නවා, අර පැත්තෙන් ලෝකය තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන බෙදීම බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අනුව නම් විඥානයයි නාම රූපයයි. මේ විඥානයේ එක පැත්තකින් තියෙනවා නාම රූපය කියන අරමුණ. නාම රූප අරමුණ හරියට අර විඥානයේ වැටෙන ඡායාවක් වගේ, හේවණැල්ලක් වගේ. මේක සත්‍යයක් හැටියට අරගෙන ලෝකයා මේක ඇලිලා ගැලිලා මේකම තමයි සංසාරේ දිගට ගෙනියන්නේ. මේ ඡායාවට රැවටීම, මේ මුලාවට, ඒකයි විඥානීය මායාවක් කියලා කියන්නේ. නමුත් ඔන්න යම් අවස්ථාවක අර කියාපු ත්‍රිලක්ෂණයේ වැඩිම තුලින්, ත්‍රිලක්ෂණයේ වැඩිම කියලා කියන්නේ අපි කිව්වා අර කලිනුත් නිත්‍ය සංඥාව තමයි ලෝකයා දැඩිව අරගෙන තියෙන්නේ. සාමාන්‍ය ලෝකයා නිත්‍ය සංඥාව අනුව අපට ඒ සිතේ ජීවනයේ තත්ත්වය නිසා ඉන්ද්‍රියන්ට හසු වන හැම දෙයක්ම නිත්‍ය හැටියට අපට ඒ අවස්ථාවේ වැටහෙනවා. විදර්ශනාවේ ගැඹුරට යන්න ඒ නිත්‍ය සංඥාව තුනී වෙනවා. මේක ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් හැටියට පේන්න පටන් ගන්නවා. සියුම් මන්දමින් ඒක වෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මට්ටමකින් නෙවෙයි, තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයට අර නිමිත්ත මැකිලා යනවා ක්‍රමක්‍රමයෙන්. නිමිත්ත කියලා කියන්නේ නිත්‍ය නිමිත්ත. නිත්‍යයක අනිත්‍ය හැටියට පේනවා ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් කියලා. ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අර නිමිති නැති වුණු අවස්ථාවේ හිතේ ලොකු නිදහසක්. හිතේ ලොකු නිදහසක්. නිමිති ඇති තාක් විඥාණයට මහා කරදරයක්. අපි දන්නවා දැන් නගරයක යනවා නම් වීදියක කී දෙනෙක් අපි දැස බලන්න, පුද්ගලයන් පමණක් නෙවෙයි දේවල් පවා අපේ net සිත් ඇද ගන්න දඟලනවාද කියලා. ඒක තුලින් අපේ සිත වික්ෂිප්ත වෙනවා. අන්න ඒ වගේ මුළු මහත් ලෝකයේම මේ උල් ගොඩක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මේ විඥාණය අර වදේට පමුණවපු කෙනෙකුට රජ කෙනෙක් කියනවා උදෑසන උල් 300ක් අනින්නේ, දවල්ටත් 300ක් අනින්නේ, රැයටත් 300ක් අනින්නේ. අන්න ඒ වගේ විඥාණයේ දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. උල් මොනවද? අන්න අර කියාපු අරමුණු. අර අරමුණු ඇවිල්ලා අරමුණුයි මේ මුණුයි ඔක්කොම මේ හිතට වැටෙනවා. ඉතින් ඔන්න ඕකයි ඔය විඥානයේ තියෙන භයානකත්වය. නමුත් යම් අවස්ථාවක අර නිත්‍ය සංඥා ඉවත් වෙනකොට අනිමිත්ත වශයෙන් වැටෙනවා. කිසිම නිමිත්තක් හිතට අහුවෙන්නේ නැහැ. ලොකු නිදහස් බවක්. ඊළඟට අර ශුන්‍ය, මෙතන ශුන්‍යත ගැනයි පළමුවෙන් කියවෙන්නේ. අපි ඊළඟට කියවුණු මෙතන නොකියවුණු අපණීතත් බොහෝ විට ගාථාව නිසා, අවශ්‍යතාව නිසා අපණීත නොකියුණත් තෘෂ්ණාව තුලින් බොහෝ දෙනා ඉලක්ක හදා ගන්නවා, ආසාවන් ඉලක්කයන් හදා ගන්නවා. නමුත් මෙතන ඉලක්කයකුත් හිතට වැටෙන්නේ නැහැ. කිසිම ආසාවක් ඇති කියලා කියන්නේ මතු බලාපොරොත්තු. මේ බලාපොරොත්තුකුත් නෑ මෙතන. හිත පිහිටින තැනක් නෑ. අප්පණිහිත. ඊළඟට ශුන්‍යත කියලා කියන්නේ අන ආත්ම සංඥාව. මම මේ මාගේ කියලා ගත්තු ගැන්ම. ඉතින් ඒකත් නැති වුණු අවස්ථාවේ හැම තැනම හිස් බවක්, හිස් බවක් හිතට වැටෙනවා. ඒකමයි එතනමත් විමුක්තියක්. ඒකයි ශුන්‍යත විමුක්තිය කියලා කියන්නේ. තවත් උපමාවකින් කියනවනම් ඒ විඥාණය තවත් විදිහකට දක්වන එක අනිදස්සන විඥාණය කියලා. විඥාණය සාමාන්‍යෙම විඥාණය හැම එකක්ම සටහන් වෙන ස්වභාවයක් තිබෙනවා. මෙතන ඒ නාම රූප ධර්ම සටහන් වෙන්නේ නැහැ. ඒ වගේම සඳහන් වෙන ඔය අනිදස්සන විඥාන කියන ඒ தත්ත්වය පිළිබඳව සඳහන් වෙන තැන්වල පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් එහි බලපාන්නේ නැහැ කියලා. මේ ධාතු හතර අපි බොහෝ විට සඳහන් කරලා තියෙනවා මේ දේශනා මාලාවෙම. මහා භූත ධර්ම හැටියට ධර්මය හඳුන්වන්නේ. මේවායේ මේ හොල්මන් පාන්නේ ඒවා විෂම වුණු තැනයි. ධාතු හතර සම වුණු තැන කැපී පෙනෙන්න හැටියක් නැහැ. ධාතු හතර කැපී පෙනෙන්නේ මම පඨවි කියලා කැපී පෙනෙන්නේ. ඒ ඔක්කොම කවලමට තමයි තියෙන්නේ. ඒකේ අර තද බව යাদী ඒ ගති ස්වરૂපය අනුව. ඊළාට තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි ධාතු හතරක් කියලා කියන ඒවා නিত্য. දැන් ඔය භෞතික විද්‍යාව අනුව විග්‍රහ කරන ආකාරයට ලෝකයේ සදාකාලිකව පවතින යම් කිසි මූල ධාතු වශයෙන් පවතින අම්නත්නම් පරමාණු වගේ දේවල් නොවේ. ඒ වාර සිතට වැටෙන ආකාරය අනුව ඒවයි තද ගති අනුව, තද බුරුල් ගති අනුව පඨවි කියනවා. ඒකගේ ගලන ය ආපෝ ආදී වශයෙන් උෂ්ණ හීතලානුව තේජෝ කියන ඔය විදිහට හඳුනා ගැනීමක් තිබෙනවා. ඒ හඳුනා ගැනීම කරන්නේ අර ධාතුන් විසමත අවස්ථාවේ. ඒවා උපේක්ෂා, සිත උපේක්ෂාවට ගත්තු අවස්ථාවේ ධාතුන් සම වැටෙනකොට ඒවා කැපී පෙනෙන හැටියක් නැහැ. ඒක නිසාම ඒවා සටහන් වෙන්නේ නැහැ. ඒ ධාතුන් හතර ආශ්‍රය නැති වෙන සටහන් දක්වනවා දිග කොට හැටියට. දිග කොට සුභ අසුභ ඔය ආදී වශයෙන් ඔය ලෝකයේ බෙදුම් තියෙනවනේ. ඒ දෝයතාවක් දෙකක් හැටියටයි හැම එකක්ම අපිට වැටෙන්නේ. මෙතනයි අතන, ඒ කොනයි මේ කොනයි, දිගයි කොටයි, සුබයි අසුබයි, ලොකුයි කුඩයි. ওই විදිහට කොන් දෙකක් අතර හිර වෙලා ඉතිනේ ලෝකයා. මේ හැම මැනීමක්ම තියෙන්නේ කුඤ්ඤ දෙකක් අතරේ, කොන් දෙකක් අතරේ. ඉතින් ওই විදිහ තත්වයක් නැති සිත, විමුක්ත සිත ගැන කියන්න තියෙන්නේ. දැන් අපි මොහොතකට හිතමු කෙනෙක් ඔරුවකට නැගිලා, බෝට්ටුවකට නැගිලා එහෙම දැන්නවක මූදේ ඈතට යනවා. මෙතෙන්දි පේන්නේ අර අහසයි මූදායි එකතු වුණා වගේ ඈතට. තව කොච්චර ඈත ගියත් ඒත් ඒක එහෙමයි. අර මිරිඟුව වගේ. ඉතින් අන්නේ මෙතන මේ කොනයි ඒ කොනයි කියලා එකක් තියෙනවා. ඔන්න ඔය විදිහ ස්වභාවයක් සාමාන්‍ය විඥාණයේ තිබෙනවා. දැන් මෙතන කියලා කියන්නේ එතනත් නැහැ, මෙතනත් නැහැ, මැදත් නැහැ කියලා මහ පුදුම අන්දමේ සිතේ විමුක්ත තත්වයක්. ඒකයි රහත් සිතේ ඵල සිතේ ස්වභාවය. ඊටින්ගයි මෙතන කියලා තියෙන්නේ මේ ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. එතන ගෝචර වචනය අතීතාම් වැදගත්. ගෝචර කියලා කියන්නේ පින්නතුණි, දැන් ගෝචර කියන වචනේ නිරුක්ති වශයෙන් බැලුවොත් ගවයින් හැසිරෙන තැන. අපි දැන් ගොදුර කියලා අපි සිංහලට නගනවා. ගොදුර කියනකොට නම් ওই නායාගේ ගොදුර, යාගියට එහෙමත් ගොදුර තමයි. මූලික වචනේ මූලික අර්ථය, මූල්‍යාර්ථය ගවයින් හැසිරෙන බිම. එතකොට අපි ගොදුරු බිම කියන එක දැන් සංඝයා වහන්සේලාත් ඒක පාවිච්චි කරනවා දැනටත්. ගොදුරු ගම කියලා පාවිච්චි කරනවා. දැන් අතීතයේ සංඝයා වහන්සේලා ආරාමයකට එහෙම නැත්නම් ආරණ්‍යයකට වැඩිහම ගොදුරු ගම කොහෙද කියලා අහනවා. ගොදුරු ගම කියලා කියන්නේ පිණ්ඩපාතේ වඩින ගම. සංඝයා වහන්සේලා ගොදුරු ගන්නෙපාය. ඉතින් ගොදුරු ගම තමයි පිණ්ඩපාතේ යන ගම. දැන් මේ ගෝචර වචනේ වැදගත් වෙන්නේ මොකද? මේ බේලටිසිස තෙරුන් වහන්සේ සම්බන්ධයෙන් කතාව කි මුලදී කිව්වා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ බේලටිසිස ස්වාමීන් දැන් කතාවේ බැලු බැලමට පේන්නේ බේලටිසිස ස්වාමීන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ ආහාර එකතු කරගෙන ගිහිල්ලා අර විදිහට තැන්පත් කරගෙන තබාගෙන බැලුඳුවේ ඒක ලොකු වැරදි දෙයක් හැටියට පේනවා. නමුත් ඒකලේ අල්පේක්ෂතාව නිසායි උන්වහන්සේගේ නියම ගොදුරු බිම මොකද්ද කියන එක මෙන්න මේ ගාථාවේ කියවෙනවා. උන්වහන්සේගේ ගොදුරු බිම අර ගම නෙවෙයි. අන්න අර කියාපු අරහත් ඵල සමාපත්තියයි. එතකොට උන්වහන්සේගේ ගොදුරු බිමට සම්වැදීමට ඇති කැමැත්ත නිසායි පිණ්ඩපාතේ වත්න වැඩි. එහෙමයි අපිට හිතා ගන්න තියෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ ගොදුර. අන්න අර රස ආහාර ආදියයි. දැන් මේ බේරටිසිස ස්වාමීන් වහන්සේ අර උන්වහන්සේ තැන්පත් කරගෙන බැලඳුවේ නිකම් බත්, වේලිච්ච බත් හිතන්නවත් පුළුවන්ද? අරතන රසවත් ඊට වඩා රසවත් නිසානේ ඒ හත් දවසක් සමාවිත නිරෝධ සමාපත්තියට සම්වදිනවා. නිරෝධ සමාපත්තියට සම්වැදිලා මහා කුසගින්නක් ඇතිව ඒ සාමාන්‍ය කියනවා හත් දවසක් නිරාහාරව ඉන්නකොට ශරීරයට කොයිතරම් කුසගින්නක් ඇති වෙන්න ඕනද? ඒ කුසගින්න මකාගන්නේ මොකකින්ද? ලොකු රස ආහාරයකින්ද? සුඛෝභෝගී ආහාරයකින්ද? අන්න අර කලින් හත් දවසකට කලින් ගෙන ආපු වේලිච්ච බස්තික වතුරෙන් තෙමලයි. ඔන්න හිතාගන්න. එතකොට ඔය අතරින් හිතාගන්න පුළුවන් ආමිෂ සුඛයත්, නිර්ආමිෂ සුඛයත් ඇති අතර ඇති පරතරය. එතකොට මේ මීලාටිසීස මහතෙරුන් වහන්සේ, රහතන් වහන්සේ නිර්ආමිෂ සුඛයට ඇති ලැදියාව කොයිතරම්ද කියතොත් අර ආමිෂය වේලිච්ච බස්තිකය අර මහා ඊට වඩා මහා රස ආහාරය ධ්‍යාන සුඛයෙන් කැළියදී වින්දා ගමට වැඩලා ගෙන ආපු අර වේලිච්ච බස්තිකයි මේ ශරීර කූඩුව පවත්වා ගැනීම යාපනය යැපීම සඳහා පමණයි උන්වහන්සේක පරිහරණය කළේ. ඉතින් එතනින් පමණක් නෙවෙයි උන්වහන්සේගේ චර්යාව පිළිබඳ වැදගත් කාරණයක් තේරගාථා කියලා කියන ග්‍රන්ථයේ උන්වහන්සේ පිළිබඳව එක ගාථාවක් සඳහන් වෙනවා. උන්වහන්සේගේ කියාපු නිරාමිස සුඛයේ පිළිබඳව ප්‍රකාශ කර ප්‍රීති වාක්‍යයක්. ඒකේ අදහස විතරක් මේ අවස්ථාවේ කියනනම් ගාථාව නැතත් ඒකේ උන්වහන්සේ දෙන උපමාවක් මොකක්ද? යම්සේ දැන් කුඹුරහාන ගවයින් සිටිනවනේ. හොඳ ජවබල සම්පන්න ගවයෙක් නඟුලේ යෙදුවාම එබඳු ගවයෙක් කුඹුරහාන අවස්ථාවේදී නඟුල එහාට මෙහාට ඇදගෙන යනවා. ඒක බොහොම පහසුවෙන් කරන්නේ. නොයිකුත් මුල් තියෙන්න පුළුවන්, පඳුරු තියෙන්න පුළුවන්, ඔය ඔක්කොම කිසි ගණනක් නැහැ. එහාට ඇදගෙන යනවා, මෙහාට ඇදගෙන යනවා. අන්න ඒ වගේ පහසුවෙන් ජවබල සම්පන්න ගවයෙක් නඟුලක යෙදුවාම කුඹුරහාන අවස්ථාවේ ඈතට මෑතට අර පඳුරු ගල් මුල්ලව ඇදගෙන කිසි ගණනක් නැතුව ඇදගෙන යන්න වගේ උපමාව දෙන්නේ මොකටද? ඒ වාගේ මට රෑදවල් ගෙවි යනවා. මට රෑදවල් ගෙවි යන්නේ අන්න ඒ විදිහට පහසුවෙන්. මොකද සුඛේ ලද්දේ නිරාමිසේ. ඔන්න අන්තිම පදයේ තියෙන්නේ නිරාමිස සුඛය මා ලබාගෙන සිටින නිසා මට මේ ජීවිතයේ ඉදිරි හරිය රෑදවල් ගෙවෙන්නේ. අන්න අර බලසම්පන්න ගවයෙක් නඟුල ඇදගෙන යනකොට කුඹුරේ එහා ඉඳලා මෙහාට කිසිම ගණනක් නැතුව ඇදගෙන යන බරක් නැතුව ඒ විදිහට කරන්නේ හිතා ගන්න පුළුවන්. එතකොට ආමිෂ සුඛයක්, නිර්ආමිෂ සුඛයක් ඇති මහා පරතර ඇති මහා පරතරය. අන්න එතකොට මේ පින්නතුන් මේක තුලින්ම නිවන ආදීයේ වටිනා ධර්මවල වටිනාකම තේරුම් ගන්න. දැන් අපේ සාර ධර්ම වටිනාකම් ඇගැයීම් ආදී දැන් ලෝකේ කතා කරන්නේ මොනවද? මේ රටේ නැති සුඛෝභෝගී දේවල් විදේශ රටවල් වල තියෙනවා නම් ඒක ඉලක්ක කරගෙනයි මේ දුප්පත් ජනයා ඒ දිහාවට බලාගෙනයි මේ අපි සුඛෝභෝගී ජීවිතයක් කවදනම් ගෙවන්දෝ කියලා ඊනට ඒකට උපකාර කරන්න තමයි කවුරුත් මේ සැරේ දැදී පැහැදී සිටින්නේ. නමුත් මේ අපේ අභ්‍යන්තර సంతානිය තුලින් මතු කරගෙන ඇති අර වියලිපත් පවා රසහාරයක් වගේ වඳඳන්න පුළුවන් තරමට නිර්ආමිස ප්‍රීතියක් ඇති කරගත්තු ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය අපි ආදර්ශවත් මතක් කරගන්න ඕන. එතකොට අන්න ඒ විදිහට දැන් මේකෙන් අපිට ගැඹුරු අර්ථ රාශියක් මතු කර ගන්න පුළුවන් වුණා. තව දුරටත් අපි කල්පනා කරලා බලනවා නම් දැන් ඔය විශේෂයෙන්ම මධ්‍යම ප්‍රතිපදාව ගැන දැනටත් ඇතම් කෙනෙක් ලෝකයේ මේ ධර්මයේ විකෘති කරන බව පේනිනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශේෂයෙන්ම තිබෙන්නේ රෝග නිදානයට පිළියම් කිරීම. සාමාන්‍ය ලෝකයා හිතන්නේ රෝග ලක්ෂණයට පිළියම් කිරීමෙනුයි මේ දුක පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ. නිගණ්ඨයින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. රෝග ලක්ෂණයට අපි යම් කරන්නේ රෝග ලක්ෂණය මොකද්ද දුක ශරීරයට දුක් දැනෙනවා ඒක නිසා ඒ දුකම දුකෙන්ම දුක දුක් දිනව මේක නැති කර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ රෝග නිදානයට අපි යම් කළේ ඒකටත් හොඳ උපමාවක් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේලා දෙනවා ඒ උපමාව සමහර විට මේ පින්නතුන්ට බොහොම රසවත් වෙන්නත් බැරි නේ උන්ව බුදුරජාණන් වහන්සේත් අමුතු අමුතු උපමා දෙන්නේ ඔන්න උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒකාන්ත වශයෙන් දුකෙන්ම දුක නැති කර ගන්න ගත යුතු නැති බව ඒ නිගණ්ඨ ආදීන්ට පැහැදිලි කරලා දීලා ඒ පිළිබඳ කථාන්තරේ සංඝයා මාතලට වදාරන අවස්ථාවක ප්‍රකාශ කරනවා ඇතැම් දුක් තිබෙනවා ඒ දුකේ නිදාණය ගැන සලකලා බලනකොට යම්කිසි විශේෂ වීරියක් කරලා ඒ දුක නැති කර ගන්නට ඕන අපි හිතමු දැන් ඔන්න සංඝයා මාතලට පවා යම් යම් කෙලෙස් දැඩිව පැන නගිනවා නම් උන්වහන්සේලාට අවසර දීලා තිබෙනවා දුසංග කියලා කියන යම් යම් උග්‍ර ප්‍රතිපatti වෘත නෙවේ උග්‍ර ප්‍රතිපatti නුවණින් සලකලා බලලා අවස්ථානුකූලව යොදාගෙන අර කෙලෙස් කඩා දාන්න අන්න එහෙම අවස්ථාවලුත් දක්වලා තියෙනවා. ඒ කියන්නේ රෝග නිදාණයට ඒ උන්වහන්සේලා එකයි මෙතෙන්දි තියෙන්නේ මේ බුද්ධ ධර්මයේ මේ අපේ ධර්මයේ තුල තියෙන්නේ මූලිකම කාරණය තමයි යෝනිසෝ මනසිකාරයේ දීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වතුනි යම් කිසි දෙයක මුලටම ගිහිල්ලා ඒකට හේතු වෙන හේතුව අනුව මෙනෙහි කිරීමයි. යෝනිසෝ මනසිකාරය හට ගන්න තැන අනුව මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කරලා බලනවා යම් කිසි ප්‍රශ්නයක් ආවම මේකට මේ ලෙඩේට මොකද්ද බෙහෙත? ඇතැම් ලෙඩවලට අර විදිහට යම් කිසි විශේෂ උත්සාහයක් දැරලා විශේෂ දැඩි ප්‍රතිපත්තියක් යොදලා එහෙම කරන අවස්ථාවලුත් තියෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවක බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සමහර අවස්ථාවක කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක විසඳන්න උපකාර කරගන්න ඕනේ උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මදහත් බව, මදහත්ව බලලා සිටීම. ඒකට අන්න උපේක්ෂාව උපකාර කරගන්න අවස්ථාවක් පිළිබඳ කථාන්තරය තමයි මෙතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් වුණ එක පැහැදිලි කරගන්නේ. ඔන්න මහණෙනි යම්කිසි පුරුෂයෙකුට යම්කිසි ස්ත්‍රියක් පිළිබඳව රාගයක්, රාගසිතක් ඇති වෙලා ඇල්මක් ඇති කරගෙන ඉන්නවා. ඒ පුරුෂයාට දකින්න ලැබෙන අර ස්ත්‍රිය තවත් පුරුෂයෙක් එක්ක හිටගෙන ඉන්නවා, කතා කරනවා, හිනා වෙනවා, කොක්කඬලලා හිනා වෙනවා. ඕක දකින්නකොට අර පුරුෂයා මානිනි. අර පුරුෂයාට ශෝක, හැඳීම්, බැලපීම්, දුක් දොම්නස් ඇති වෙනවද? ඉසේ ස්වාමීනි. මොකද මානිනි එහෙම ඇසි වෙන්නේ අර පුරුෂයාට අර එක දැක්කහම? ස්වාමීනි, ඒ පුරුෂයාට අර ස්ත්‍රිය පිළිබඳව රාගසිතක් ඇල්මක් ඇති වෙලා තියෙනවා. පිලිබඳ සිතක් ඇති වෙලා තියෙනවා පැරණි වචනේ රාගයක් පිලිබඳ සිතක් ඇති වෙලා තියෙනවා ඒකයි මේ පුරුෂයාට එහෙම ශෝකයක් කනගාටුවක් ඇති වෙන්නේ හොඳයි මහණෙනි දැන් මේ යම් කිසි විදියකින් මේ පුරුෂයා කල්පනා කරනවා මට දැන් මේ තැනැත්ති මෙහෙම හැදිරෙනවා දැකලා මට දැන් දුකක් ඇති වෙනවා මොකද මට එහෙම ඇති උනේ මට ඒ ස්ත්‍රිය පිළිබඳව ඇල්මක් තියෙන නිසා මම මේ ඇල්ම ඇති නැති කර ගන්න ඕන මම මේ ඇල්ම නැති කරගෙන හිත උපේක්ෂාවට හරව ගන්න එහෙම කල්පනා කරලා මේ මිනිස්සයා යම් අවස්ථාවක මේ පුරුෂයා යම් අවස්ථාවක අර ස්ත්‍රියට ඇති ඇල්ම රාගය පිලිබඳ සිත ඉවත් කළා කියලා හිතමු. එතකොට කොහොමද තත්ත්වය? අර ස්ත්‍රිය කවුරු එක කතා කරත් hina අය කොක්කඬලා හිටියත් අර පුරුෂයාට දුක ඇති වෙයිද මහණෙනි? නැත්නම් සාමිනී අන්න බුදුරණ සංඝයා වහන්සේලාගෙන් පිළිතුරු ලබා ගන්නෝ. මේවා ඉතින් සමාජයේ තිබෙන කාරණානේ. නමුත් යම් කෙනෙක් කොයි විදිහ දෙයක් දැක්කහම හිතන්නේ මේකේ නිදානිය අනුව නෙවෙයි හිතන්නේ. රෝග නිදානිය කොතනද කියලා හිතන්නේ තමා තුල ඇති වෙච්ච මේ ඇල්ම නිසායි කියලා. අන්න ওই විදිහට ගැඹුරින් කල්පනා කරන්නයි මේ කියන්නේ. ඒක අතීත ආචාර්යවරු දක්වනවා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය උපමාවකින් දක්වනවා බුදුරජාණන් වහන්සේ සිංහෙක් වගේ නිගණ්ඨ ආදීන් බල්ලන් වගේ මොකද එහෙම කියන්නේ නිග්‍රහ කරන්න නෙවෙයි උපමාවක් යෙදීමටයි සිංහයෙකුට වැද්දෙක් ඈතින් ඉඳන් විද්දොත් ඊතලයක් විද්දොත් සිංහයා ඊතලේ හපා කනවද ඒ වෙනුවට කරන්නේ මොකද්ද ඒ ඥානවන්ත සතා ඊතලේ ආවේ කොහෙන්ද කියලා බලලා වැද්දටයි පණින්නේ නමුත් බල්ලෙකුට ලී කෑල්ලක් ගැහුවා බල්ලෙකුට ලී කෑල්ලකින් ගැහුවොත් බල්ලා ලී කෑල්ල හපා හපා ඉන්නවා අන්න ඒ වගේ තමයි රෝග ලක්ෂණයට පිළියම් කිරීම රෝ එහෙම නැත්නම් අපි කියමු දැන් සමහර විට ඇතම් කෙනෙක් ඵලයට පිළියම් කරනවා නිදාණේ ඇරෙන්න රෝග නිදාණයට පිළියම් කරන්න ඕනේ ඒකයි එතනදී උසිංහ උපමාවෙන් ප්‍රකාශ කළේ ඉතින් බුදුරජාණන් වහන්සේලා අනසිංහයින් වගේ නිදාණේ රෝග නිදාණේ සලකලා බලලා එහෙම නැත්නම් දක්ෂ වෛද්‍යවරින් වගේ ඒකමයි බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය තුල තියෙන්නේ අපි කවුරුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හැඳින්නවා සල්ලකත්ත අනුත්තරෝ ඒ වගේම ඒ අනුත්තර ශල්‍ය වෛද්‍යවරේ විසක්කෝ සල්ලකත්තෝ භේෂජ්‍ය එහෙම නැත්නම් ඔය කායික වෛද්‍ය කියලා කියන්නේ විසක් වෛද්‍ය උත්තරීතර වෛද්‍යවරේ කියලා කියන්නේ මොකද වෛද්‍යවරයෙක් නම් හරි වෛද්‍යවරයෙක් නම් රෝග නිදාණයට පිළියම් කරන්නේ රෝග ලක්ෂණයට නොවේ ඒකෝට චතුරාර්ය සත්‍ය තුල තියෙනෙත් ඒකයි පින්නතුනේ දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා අපි කියන්නේ ඒකේ සාරය තමයි චතුරාර්ය සත්‍ය මුළු මහත් ධර්මයේ මේක තුල අඩංගු වෙලා තියෙනවා දුක දුකට හේතුව හේතුව නැති කිරීම ඊළඟට ඊට මාර්ගය. ඉතින් ඒකම තමයි දැන් වෛද්‍යවරයෙක් වුණත් ඉස්සෙල්ලා රෝගියේ තත්ත්වය නිර්ණය කරනවා. ඊළඟට ඒක යට තියෙන නිදාණය ඊට හේතුව ඒක ඇති උනේ කොහොමද? ඒක සොයා ගන්නවා. ඊළාට පිළියම් කරන්නේ අර ඇඟේ කැසිල්ලට බෙහෙත් ගන්නව නෙවෙයි, ඒකට හේතු උණු දේනරක් වීමටයි බෙහෙත් කරන්නේ. අනේ මේ විදිහට ඒ රෝග නිදානයට පිළියම් කරනවා. ඊළඟට ඒ පිළියම් කරලා ඒක තුලින් නිරෝගී භාවය ලබා ගත හැකිවත් පෙන්වුම් කරනවා. නිරෝගී භාවය තුන්වෙනුව තියෙන ඊළාට ඒකට යන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ඇතම් අවස්ථාවක ප්‍රකාශ කරන්නේ. අර වඩි හතරක එහෙම නැත්නම් ඔය යම් කිසි කසායක් වගේ අටයකට සිඳුවල ගන්න කසායක් වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එක වඩි හතරක් බොනකොට ඔක්කොම රෝග සම්පූර්ණයි, නිවාරණය වෙනවා. අන්න ඒ වගේ අපිට හිතා ගන්න තියෙන. එතකොට දුකට හේතුව තණ්හාවයි. අර දැන් අර පුරුෂයා ස්ත්‍රියක් පිළිබඳ කතාන්තරයේ තියෙනෙත් ඒකයි. ඒ තැනැත්ති වෙන කෙනෙක් එක කතා කරන නිසා නෙවෙයි අර මිනිහයාට තරහා ගියේ. අන්තිමට බලනකොට තමා ළඟමයි ඒකට හේතුව. අර ඇති වුණු රාගසිත පිළිබඳ සිතයි. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ දුක පිළිබඳ කතාන්තරයේදී මේක යට තියෙන තණ්හාවයි. තණ්හා පෝනෝ භවිකා කියලා කියනවා. තෘෂ්ණාව තුලිනුයි පුනර්භවයක් ඇති වෙන්නේ. තණ්හා නැති කියලා කියනවා. තණ්හා තෘෂ්ණාවේ ස්වභාවයම හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙලයි තියෙන්නේ. ඒකයි මේ නැවත උත්පත්තියක් කරා යන්නේ. තෘෂ්ණාව නැඹුරු වෙයි කියලා කියන්නේ ඒ උපාදානියමයි. තණ්හාව එහා පැත්තට නැඹුරු වෙලා අපි හිතමු යම්කිසි දැන් ඔය තවත් උපමාවක් කියනවනම් ඔය වාහනයක බූරුවෙක් බැඳදහම බර දාපු වාහනයක ඒ බූරුව දුවවන්න ලේසිම ක්‍රමය මොකක්ද? කැරට් අලයක් මොකක් හරි කෙක්කක වගේ හේක එල්ලලා අර බූරුවගේ දිව ඉස්සරහින් එල්ලන පෙන්නුම් කරනවා. ඌ දිව ඇද ඉස්සරහට යනවා. කැරට් අල යන වගේ ඌත් ඉස්සරහට යනවා. ඒකම දේවල්ම තමයි සමාජයේ වෙන්නේ. ඔය පෙන්නුම් කරන්නේ මොකද්ද? අන්න අර ලෝකයාගේ ස්වභාවය, එහෙම තණ්හාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නැඹුරු වෙලා යන්නේ. මේ වර්තමාන මේ කොච්චර ජීවිතයේ සක සම්පත් වින්ද අතීතයේ සඳහන් වෙන ওই මහා මන්දාතු ආදී කතාන්තරවල චක්‍රවර්ති රජවරු 84,000ක් පමණ හිතන්න මේ කාලේ කෝභෝගී කියලා රටවල ජනතාවට ලැජ්ජ හිතන අන්දමේ මහා පුදුම සුඛෝභෝගී ඒ සප සම්පත් විඳලා අන්තිමට සෑහීමකටපත් නොවි මැරෙන්නේ අන්න අර දිරියට නැඹුරු වුණු තණ්හාවත් ඇතුවයි. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි නැවත උත්පත්තියක් ලැබෙන්නේ වැටෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ. නැවත උත්පත්තියක් ලැබෙන්නේ අන්න අර තණ්හාව නිසායි. තණ්හාවේ ස්වභාවයම ඒකයි. අර තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාభినන්දිනී ඒතන සතුටු වෙන නන්දි රාග සහගත සතුටු වීම ඇලීම් ස්වභාවය ඇති තණ්හාව ඒතන සතුටු වෙමින් ඉදිරියට ගමන් කරනවා, නැවත උත්පත්තියක් ඇති කරනවා. අන්නේ තණ්හාව නැති කිරීමටයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය හැමතැනම පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ තෘෂ්ණාව නුවණින් සලකා ගන්න ඕන කොතනද කොයි ප්‍රමාණයටද තියෙන්නේ කියලා. ඒක ඒ තැනටයි පිළියම් යොදන්නේ. අන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. දැන් අපි හරි කලින් කියාපු කර්මක්ෂය කිරීම පිළිබඳව කිව්වෙත්, මෙතන ආහාරය පිළිබඳව කිව්වෙත්, අනිත් සිව්පසය පිළිබඳව සංඝයා වහන්සේට දක්වලා තිබෙන්නේ. ඒ සිව්පසය පරිහරණයේදී ඒකෙත් ඇති ඒක නිසා ඇති වෙන හැකි ඇති විය හැකි කෙලෙස් ඉවත් කිරීමට ඒකට කියනවා ඥාන සංවරය කියලා. දැන් ඥාන සංවරය කියලා කියන්නේ නුවණ උපකාර කරගන්න ඔය අවස්ථාවේ ආහාර නොගෙන ඉන්න බෑ, වස්ත්‍ර නැතිව ඉන්න බෑ. නමුත් ඒක ඒවා උපකාර කරගන්නවා ඒ පිළිබඳව ඥාණයෙන් සංවරයක් ඇති කර ගැනීම. මේ ඥාන සංවරයම තමයි අර ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රත්‍යවේක්ෂාව මේ ආහාරයේ නියම පරමාර්ථය සලකා බැලීමයි. මේක විනෝදය සඳහා ක්‍රීඩාව සඳහා එම නොවේ. උදෙක් මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස ශරීරයේ යප්තිම සඳහා මේක පාවිච්චි කරනවා කියලා ඒක හොඳට හිත කාවද්ද ගන්නවා පමණක් නෙවෙයි. මේ ආහාරයේ යථා ස්වභාවය පහන පරිඥා කියලා අපි කිව්වේ. මේක ඇල්මක් ඇති කරගත යුතු දෙයක් නෙවෙයි. මේ ධාතු හතරක් එතනත් ධාතු වශයෙන් සැලකනකොට මෙතනත් ධාතු හතරක්. ඒක තුල තියෙන අර දැන් මේ කාලේ කියන්නේ නොයෙකුත් රසකාරකයින්, કૃත්‍රිම රසකාරකයින්, કૃත්‍රිම හෝ වේවා ස්වාභාවික හෝ වේවා මේ රසකාරකයින්ට ගැටි වෙන්නේ නැතුව මේක මේ ධාතු හතරක් කියන අවබෝධය මතු කර ගැනීමයි මේ ආහාර ගැනීම පිළිබඳ ඒ භාවනාව තුල තියෙන්නේ. ඒක හරියට කළොත් අන්න මැදුම් පිළිවෙත ආහාරං නිසා ආහාරං පජහත කියලා ප්‍රකාශ කර ඒකයි ආහාරෙම උපකාර කරගෙන ආහාරය නැති කරන්නේ. මහබුදුම මැදුම් පිළිවෙතක් ඒ පිළිබඳවත් තියෙන්නේ. අපි එතකොට නුවණින් සලකා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහපුත් ප්‍රකාශයක් අපට නැවත මතු කරන්න සිද්ධ වෙනවා. නීබඹයක් පමණ වූ සංඥාවත් මනසත් ඇති මේ ශාරීරිය තුලම මම ලෝකයක්, ලෝකේ හට ගැනීමත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දක්වනවා කියලා වදාළේක නිසායි. ඒකට අපි කල්පනා කරන්න ඕන. අපි මේ විමුක්තිය සොයාගෙන දුවනවා, තෘප්තිය සොයාගෙන දුවනවා. අපේ ඒ ඉලක්කයන්, ඒ විවිධ ප්‍රාර්ථනා, ඒවායේ ඉෂ්ට කරගන්න පුදුම විදියට උත්සාහයක් මේ මිනිස්යෙන් යොදනවා. නමුත් මේවා මේ නියම නියම ක්‍රමය මේවා කරගන්න ආකාරය අර කියාපු මැදුම් පිළිවෙත අනුව, එහෙම නැත්නම් අර අපේ ජීවිතය පිළිබඳව එම මේ කාලේ ඔය කතා කරන රස සාර ධර්ම පරමාර්ථ ඒවා පිළිබඳව නැවත සලකලා බලලා ඒ අපේ අතීතයේ ඒ ධර්ම සාහිත්‍ය අනුව කල්පනා කරලා තම තමන්ගේ ජීවිත පිළිබඳව නැවත සලකලා බලලා තීරණ ගැනීමට දැන් හොඳම අවස්ථාවයි. මොකද අර මේ මිර්ගෝස්සේ දුවලා බොහෝ දෙනා හති වැටිලා දැන් හැම පැත්තම බලන කොහොමද මේකට විසඳුම කොහේද කියලා. මේ විසඳුම වෙන දර්ශනවාදවල වෙන පිටරටවල ග්‍රන්ථවල තියෙන ඒවල් නෙවෙයි. මේ අපේ මේ බුදුරජාණන් වහන්සේ මීට ඒ 2550 වසරකට කලින් ප්‍රකාශ කළ ඒ අර කියාපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුලින් ලෝකයාට ඉදිරිපත් කළ මැදුම් පිළිවෙත තුලම තිබෙනවා මේ විමුක්ති මාර්ගය. ඒකමයි අපි මේ ප්‍රකාශ කළේ. ඉතින් බේලාටි සිසු ස්වාමීන් වහන්සේගේ චරිතයත් අපට ඒ පැත්තෙන් ආදර්ශවත්. අවතක් වශයෙන් පිළිුණොත් ඇත්ත වශයෙන් නුවණින් කල්පනා කරලා බලනකොට එතන අවතක් නෙවෙයි, අර අල්පේච්ඡතාව නිසා තමන්ගේ නිරාමිස සුවයට ඇති ඇල්ම නිසා ආහාරය පිළිබඳ අරවිද්‍ය පිළිවෙතක් අනුගමනය කළා. නමුත් බුදුරජාණන් වහන්සේ අනාගතයේ ඇති වෙන භික්ෂූන් වහන්සේලා ඒ වගේ බේලාටි සිසුයන් නොවන නිසා මේ බේලාටි සහාමුදුරුවොත් මෙහෙම එකක් කළා කියලා එයත් පටන් ගත්තොත් ඒ ආහාර පිළිබඳව රැස් කරලා තබා ගන්න යන්න ගිහි ජීවිතයට ගිහි තත්ත්වයට පැමිණෙන නිසා තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ආහාර පිළිබඳ යම් යම් නීති රීති පනවලා තියෙන්නේ. ඒ දිනදා ගන්න දවල් දිවා ආහාරය, එහෙම නැත්නම් ඒ අරුණ ඉරාවරට යන්න කලින් ගන්න ආහාරය, ඒ කාලය යාව කාලික කියලා කියන්නේ ඒ කාලය තුල පමණයි රැස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ තියා ගන්න බෑ. අයිටි තමන්ට අයිති නෑ. සාමාන්‍ය කෙනෙකුට කැබගරුවට පවරන්ට ඕන. ඊළඟට යාම කාලික කියලා කියන්නේ ඔය පාන වර්ග යම් යම් පාන වර්ග අඹ දඹ කෙහෙල් ආදී වලින් ගිලන් කම නැති කර ගන්න විකාල භෝජනය ශික්ෂාපදයෙන් රකින්න අයට කැප වූ යම් යම් පාන වර්ග තිබෙනවා. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. හැටියට දක්වලා තිබෙන්නේ ඒකට කියන යාම කාලික කියලා. යාම කාලික කියලා කියන්නේ ඊළඟ දවසේ අවසාන ඒ රාත්‍රියේ අවසාන යාමිය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අතහරින එකක දවසකට. ඊට එකත් අතහරින්න ඕන. ඊළඟට තියෙන තවත් බෙහෙත් වර්ග ඔය ගිතෙල් මීපැණි ආදී ගිලන් භික්ෂූන්ට පහසු වීම සඳහා බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ යම් යම් දේවල් තිබෙනවා. සීනි, ගිතෙල්, හකුරු ආදී උක්සකුරු ඒ වාදී ඒ එවැනි ආහාර හත් දවසක් විතරයි ඒත් උපසම්පදා භික්ෂුවකට ළඟ තබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට එහාට කරත් අර කියාපු සංනිධිකාරක කියලා කියන ශික්ෂාපදයට අසු වෙනවා. අවසාන වශයෙන් දක්වල දෙනවා යාව ජීවික කියලා. ඇතැම් ආහාර එනම් ඖෂධ වර්ග තියෙනවා. අරලු බුළු නෙල්ලි ආදී වශයෙන් කටු කරෝසන ආදී වෙනවා. ඒකත් සංඝයා වහන්සේලාට එකවරක් පිළිගත්තට පස්සේ ජීවිතාන්තයේ දක්වාම තබාගෙන අවශ්‍ය අවස්ථාවදී පරිහරණය කරන්න පුළුවන් අන්දමට. ඔන්න ඔය විදිහට ආහාර ද්‍රව්‍ය ඒ විදිහේ පරිහරණය කර දේවල් පිළිබඳව හතර මට්ටමකින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඔය විදිහේ නානාවිද ශික්ෂාපද පැනවීම මොකද අර බහුල වශයෙන් ඒවා තැන්පත් කර ගැනීම තුළින් සංඝයාගේ ජීවිතය ගිහි ජීවිත තත්වයට පත් වෙනවා. රැස් කිරීම තුළින් අස් කිරීම අමතක වෙනවා. අන්න ඒක නිසා අපි තේරුම් ගන්න ඕන නියම සැනසුම ඇති වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. රැස් කරගත් පමණට නෙවෙයි ඒ අස් කිරීමේ ශක්තිය සිත තුළ ඇති කර ගැනීමෙනු. ඉතින් බේලාටි සිසු ස්වාමීන් වහන්සේ කළ ඒ ක්‍රියාව වැරදි ආදර්ශයක් විය හැකි නිසා අනාගත භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපදයක් පැනවූ නමුත් අපිට නුවණින් කල්පනා කරලා බැලුවහම උන්වහන්සේගේ මහා ගැඹුරු අදහසකින් එක කෙලෙ. ඉතින් අපි කොහොම නමුත් දැන් මේ අවස්ථාවේ මේ බඳු දවසක අපි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ඉතාමත්ම ගැඹුරු අංශයක් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ කොටසක් මේ විවරණය කළේ. ඉතින් මේ පින්වතුන් අපි මේ නිවනට මාර්ගය කෙටියෙන් දැක්වුවොත් සීල, සමාධි, ප්‍රඥා කියන ඒ ත්‍රිවිධ ශික්ෂණයයි. දැන් මේ අවස්ථාවේ ද වගේ වටිනා දවසක ප්‍රතිපත්ති පූජා හැටියට අපි සලකන මේ සීල සමාදානින් මේ බොහෝ දෙනා එහි යෙදලා හිටියා වගේම තම තමන්ගේ මට්ටමින් යම් කිසි සමාධියක් පරිපූර්ණ සමාධියකින් සමාධි පැත්තට නැඹුරුණා. ඒ වගේම මේ දේශනාවත් අපි බලාපොරොත්තු වෙන අර විදර්ශනාවට අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීමට උපකාර වෙනවා කියලා. ඒ අවසානයේ තමයි අර කියලා තියෙන අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා කියන මේ මහා පුදුමාන්දමේ ඵල සමවත්ත්වය. ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ තමයි ආයි නැවත උත්පත්තියකට යන්න තරම් නිමිත්තක් නෑ, එතන ග්‍රහණයක් නෑ, ඇල්මක් නෑ, භවතුෂ්ණාවක් නෑ. එතනමයි විමුක්තිය. අන්න එතකොට එතන අන්න ඒකයි අපි නිවන කියලා කියන්නේ. තේරුම් ගන්න ඕන නිවන කියන්නේ අමුතු ලෝකයක්. භවතුෂ්ණාව වඩන අමුතු විදියේ සැප ඇති, අදාදා කාලික සැප ඇති ලෝකයක් නෙවෙයි. ඔන්න ඔය කියාපු මේ දුකෙහි කෙලවරමයි. දුක කෙලවර වුණු අවස්ථාවේ ඇතිවන සැනසීම මෙලොවත් අර විදියට දිටම මෙලොවත් සමාධි සුවය තුලින් ගහතන් වහන්සේලා විඳිනවා වගේම අවසාන හිත හැටියටත් තියෙන ඵල සමවත සිත එන නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් නැවත කොතනකවත් උත්පත්තියක් ඇති වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ අර අනේක ಜಾති සංසාරං ගාථා ආදී වශයෙන් දැක්ුවේ. මේ අති භයානක සංසාරයේ නැවත නැවත ඉපදී යන తත්වය අමුතු උත්සාහයක් කර නැතත් උපදිනවා. උපදීම නැති කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. එතකොට අන්නේ ඒක ඒ උත්සාහය මෙතන මේ මැදුම් පිළිවෙත තුල තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කරගත් මේ අද දින රැස් කරගත් කුසල් ශක්තිය තුලින් මේ Taman රැක්ව ප්‍රතිපත්ති තුලින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක ඒ ලෝකෝත්තර වශයෙන් වඩලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිපදියෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාවත් ඒකාන්තින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන කොට අද මේ තාක් මේ ධර්ම ශ්‍රවණය රැස්කරගත් කුසල ශක්තිය මේ ප්‍රතිපති හිතගෙන මේ පින්වතුන්ට මේ ශාසන අභාවයට යන්න කලින් ඒ උතුම් අමා මහ නිවන ලබා ගන්න හේතු වාසනා වේවා. ඒ වගේම යම් තාක් ලෝකේ අවිච්ඡේෂ්ඨ කණිට අදක්වාපගේ ඥාතිනුත් ඇතුළු යම් කෙනෙක් මේ බඳු මේ ධර්මදේශනාව මේ ධර්ම ශ්‍රවණය කුසලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින උතුම් මහා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ගාථා කියන එත්තාවතා සම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධා ඒවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දුක්ඛපත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛාපත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සුඛපත්තා නිසුඛා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනද්දතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා රොද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං කීයායුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මිහිවෙච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.